SBS World News ජාතික සහ අන්තර්ජාතිකව ඔබට වැදගත් වෙන ප්‍රවෘත්ති සනින් සමීප කරයි.
ලෝපරාම මේ වෙනකොට සිදුවන උණුසුම් සිදුවීම් පිළිබඳව අවධානය යොමු කරන ලෝ වටා විශේෂාංගය ආරම්භ කරමු. හිමනම් අද දවසේදීත් සුපුරුදු පරිදි ශ්‍රී ලංකාවේ සිට දැන් සම්බන්ධ වෙලා සිටිනවා AFP ප්‍රවෘත්තිජාලයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධාන මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතා. අමල් ආයුබෝවන්.
ආයුබෝවන් දිලුක්ෂි.
අදත් ඉතින් ඩොනල්ඩ් ට්‍රම්ප් තමයි. මොකද මේ ඩොනල්ඩ් ට්‍රම්ප් සතියෙන් සතිය දවසින් දවස ඇත්තටම වශයෙන් කියනවා නම් ගන්නා වූ යම් යම් මතභේදාත්මක තීන්දුව తీරන නිසා මේවා කතා නොකරත් බෑ. දැන් ඔබට මතක ඇති මීට කලින් ඩොනල්ඩ් ට්‍රම්ප් අර ඇමරිකාවට සංක්‍රමණිකයන් ඇතුළු වීම සඳහා පනවපු තහංචිය රටවල් හතක් සඳහා මේ තහංචිය පැනවුවා. ඊට පස්සේ උසාවිය මගින් ඒක මේ නිෂ්ප්‍රභ කරනු ලැබුවා. නමුත් ජනාධිපතිතුමා ඒකට ඇපලක් ඉදිරිපත් කළා. ඇපලත් සාර්ථකුනේ නැහැ. දැන් මෙතනින් නොනවතුණු ඩොනල්ඩ් ට්‍රම්ප් දැන් අලුත් ක්‍රියාමාර්ගයක් මේ වෙනකොට අරගනිමින් පවතිනවා. ඇමරිකාවේ මේ වෙනකොට අනවසර පදිංචිකරුවන් විදිහට සිටින මිලියන ගණනක් වන ජනතාව කෙසේ හෝ රටින් පිටමං කිරීම මේ කර්තව්‍යයත් මේ වෙනකොට විවාදයට බඳුනලා තියෙන කාරණාවක්. දැන් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මේ ප්‍රයෑමය සඳහා ඔහු මොන වගේ සූදානමකින්ද මේ වෙනකොට සිටින්නේ?
දිරුක්ෂි, ඇත්තටම මේක මුස්ලිම් ජාතිකයන් රටට පැමිණීම වැළැක්වීමට කරපු තහනමට පැමිණි නීතිමය අභියෝගයේ ඉදිරියේ ඔහුගේ ඒ නියෝගය අකුල ගන්නවා වෙනුවට තමයි මේ විකල්ප වැඩපිළිවෙලක් දියත් කළ තියෙන්නේ. මේකේ ප්‍රධානම අරමුණ වෙලා තියෙන්නේ රටේ ඉන්න මිලියන 11ක් වෙන නීති විරෝධී ලෙස දැනට රටේ පදිංචි වෙලා ඉන්න පුද්ගලයන් කඩිනමින් පිටුවහල් කිරීමයි. ඉතින් මේ සඳහා පියවර කිහිපයක් දැන් ඇමරිකාව ප්‍රකාශයට පත් කරලා තියෙනවා. ඒකේ ප්‍රධානම පියවර හැටියට ආගමන දිගමන කටයුතු නිරීක්ෂණය කිරීම සඳහා නිලධාරීන් 15,000 ක්ෂණිකව බඳවා ගැනීමට දැන් යෝජනා වෙලා තියෙනවා. මේ පුද්ගලයන්ට පැවරණ රාජකාරිය තමයි දැනට ඇමරිකාවේ නීති විරෝධී ලෙස පදිංචි වෙලා සිටින පුද්ගලයන්ව ඔවුන්ව රටෙන් පිටමන් කිරීම. මෙතන ඔවුන් ප්‍රමුඛත්වය දෙන්නට උත්සාහ කරන්නේ දැනට ඇමරිකාවේ පදිංචිව ඉන්න තමන්ගේ පදිංචිය තහවුරු කරන්නට ලිය කියවිලි නැති පුද්ගලයන් ට්‍රැෆික් ඔෆෙන්ස් එකකට හරි අහු වුණොත් ඔවුන්ව ෂණිකව රටෙන් පිටමන් කරන්න තමයි යෝජනා කරලා තියෙන්නේ. මීට කලින් ඇමරිකාව අනුගමනය කරපු ප්‍රතිපත්තිය තමයි ඉතාමත්ම භයානක අපරාධ සම්බන්ධයෙන් චෝදනා ලබන අය පමණක් රටෙන් පිටුවහල් කිරීමට කටයුතු කිරීම. දැන් ඒ ප්‍රතිපත්තිය වෙනස් කරලා ඉතාමත්ම සුළු වැරද්දකට හරි චෝදනාවකට ලක්වෙන පුද්ගලයෙක් හිටියොත් ඔහු රටට පැමිණියේ නීති විරෝධී ලෙස කියලා ඔප්පු වෙලා තියෙනවනම්, ඒ පිළිබඳ සාක්ෂි තියෙනවනම් කිසිම වගවිභාගයකින් තොරව ෂණිකව ඔවුන් රටෙන් පිටවන් කිරීමට තමයි මේ අලුත් නීති සකස් කරලා තියෙන්නේ. ඒ එක්කම ඩොනල්ඩ් ට්‍රම්ප් තව යෝජනාවක් කරලා තියෙනවා. දැනට ඇමරිකාවේ ඉන්න නමුත් නීත්‍යානුකූලව තමන් ගෙඩිය කියලා සකස් කරගත්තේ නැති පුද්ගලයන් ඔවුන් ඇමරිකාවේ පදිංචි කාලය අවුරුදු දෙකකට වඩා අඩු නම් ඔවුන්ව සොයාගෙන ඔවුන්ව රටෙන් පිටමං කිරීමටත් කටයුතු කරන්නට යෝජනා කරලා තියෙනවා. ඉතින් මේ සඳහාත් ඇත්තටම මීට කලින් ඔහු රටවල් 7ක පුද්ගලයන් ඇමරිකාවට ඇතුල් වීම තහනම් කරපු අවස්ථාවේදී වුණා වගේම නීතිමය අභියෝග මේ අලුත් විධිවිධාන වලටත් මූණපානට සිද්ධ වෙයි කියන සැකය දැන් මතුවෙලා තියෙනවා.
මෙතනදී මේ ඇමරිකාවේ කොයිතරම් ප්‍රමාණයක මේ අනවසර සංක්‍රමණිකයන් පදිංචි වෙලා ඉන්නවා කියලා මේ වෙනකොට හෙළි වෙලා තියෙනවද?
දිලුක්ෂ, ඇත්තටම ඔවුන්ගේ සංඛ්‍යාලේඛන අනුමානම් පෙන්නේ මිලියන 11ක් මේ ආකාරයෙන් ඉන්නවයි කියලා. නමුත් සත්‍ය වශයෙන්ම ප්‍රමාණය ඊට වඩා වැඩි වෙනට පුළුවන් කියලා කියනවා. මොකද මේ මිලියන 11ක් හැටියට සඳහන් වෙන්නේ රටට නීති විරෝධී ආකාරයෙන් ඇතුල් වෙච්ච පුද්ගලයන් යම්කිසි විදියකට සෝෂල් සිකියුරිටි වගේ දේවල් ලබා ගත්තොත් ඔවුන් මේ මිලියන 11ට ඇතුළත් වෙලා තියෙනවා. නමුත් විශේෂයෙන්ම මෙක්සිකෝවෙන් පැමිණෙන සංඛ්‍යාව මීට වඩා වැඩි කියලා තමයි විශ්වාස කරන්නේ.
ඉරාකය හමුදාව විසින් ඉරාකයේ ප්‍රධාන නගර ISIS ග්‍රහණයෙන් මුදවා ගැනීමේ සටන් පිළිබඳව අපි මීට කලිනුත් කතාබහ කළා. අපි අවසන් වශයෙන් කතාබහ කරමින් සිටියේ ඉරාකයේ මොසුල් නගරයේ ISIS ග්‍රහණයෙන් මුදවා ගැනීමේ මෙහෙයුම් පිළිබඳව. මේ වෙනකොට අපිට වාර්තා වෙනවා ඉරාකයේ මොසුල් නගරයේ තියෙන ගුවන්තොටුපළ රජයේ හමුදාවන්ට අත්පත් කර ගැනීමට ඉතාමත් ආසන්න කාලවකවානුවක තියෙන්නේ කියලා. අපි කැමැති මොසුල් නගරයේ මේ වෙනකොට ඒ පවතින සටන්කාරී වාතාවරණය සහ රජයේ හමුදාවන්ට කොයි වගේ වාසිදායක තත්ත්වයක්ද මේ සටන් වලින් නැවත අත්පත් කර ගැනීම සඳහා උදා වෙලා තියෙන කියලා දැනගන්නම?
ඔව්, දිල්දුක්ෂි, මේ මොසුල් නගරය අත්පත් කර ගැනීම ඉතාමත්ම වැදගත් එකක් බවට පත් වෙන්නේ. මොකද ඉරාකයේ තියෙන දෙවැනි ප්‍රධාන නගරයක් හැටියට තමයි මොසුල් නගරය හඳුන්වන්න පුළුවන්. මෙතන ඇත්තටම කුර්දි සම්භවයක් තියෙන පුද්ගලයන් විශාල පිරිසක් හිටියා. ඒ වගේම ක්‍රිස්තියානි සුළු ජන කොටස් පදිංචි වෙලා හිටපු ස්ථානය. ඉතින් මේ මෝසුල් නගරය අත්පත් කර ගැනීම IS සංවිධානයේ තිබිච්ච බලකොටුවක් විනාශ කිරීම හැටියට හඳුන්වන්න පුළුවන්. ඔක්තෝබර් මාසයේ මැද භාගයේ විතර වගේ තමයි ඉරාක හමුදාව මේ මෙහෙයුම පටන් ගත්තේ. මේ වෙනකොට ඉරාක හමුදාව මෝසුල් නගරයේ ප්‍රදේශ රාශියක් තමන්ගේ ග්‍රහණයට අරගෙන තියෙනවා. ඉතින් මේ අවසාන ප්‍රධාන සංදිස්ථානය හැටියට හඳුන්වන්න පුළුවන් ගුවන්තුටුපල දැන් ඒ අවට ප්‍රදේශ සියල්ලම අත්පත් කරගෙන ගුවන්තුටුපලට ඇතුල් වීමට පමණයි ඔවුන්ට තියෙන්නේ. ඉතින් ඒකත් මේ සති අන්තය වෙනකොට සිද්ධ වෙන්න ඉඩ තියෙනවයි කියන තමයි අපිට වාර්තා ලැබෙන්නේ. මෝසුල් මුළු නගරයම අත්පත් කර ගැනීම තුළින් IS සංවිධානයට තිබිච්ච ඉරාකයෙන් උතුරු කරයෙන් ලැබෙන සැපයුම් අවියායුධ ඒ වගේ දේවල් ලබා ගැනීමට තිබිච්ච ඒ ප්‍රධාන මාර්ගය අවහිර කිරීමත් මේකේ ප්‍රධාන අරමුණක් වෙලා තිබුණා.
දැන් අපි දන්නවාමල් මුස්ලිම් රටවල පැවැත්වෙන මේ අභ්‍යන්තර සටන් සඳහා ඇමරිකානු හමුදාව යෙදවීම, ඒ හරහා ඇමරිකාවේ මුදල් වැයවීම පිළිබඳව ඩොනල්ඩ් ට්‍රම්ප් විශාල වශයෙන් මේ ඡන්ද ප්‍රචාරණ වකවානුවේදී කතා බහ කළා. දැන් එතකොට මේ ඇමරිකානු හමුදාවේ සහයෝගයක් තියෙනවා මේ ඉරාකේ රජයේ හමුදාවන්ට. දැන් එතකොට මේ ක්‍රියාත්මක වන සටන් හරහා ඇමරිකානු හමුදාව තවදුරටත් මේ සඳහා දායක වීමේ ප්‍රවණතාවක් තියෙනවද, නැත්නම් ඔවුන් මේ ඉවත් වීමේ තත්වයක්ද තියෙන්නේ? මොකක්ද ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ප්‍රතිචාරය මේ වෙනකොට?
මේ වෙනකොට ඉරාකයේ ඇතුළේ නම් ඇමරිකන් හමුදාව තවමත් ක්‍රියාත්මක වෙන්නේ පුහුණු කිරීමේ සහ ඒ උපදෙස් දීමේ කටයුතු සඳහා පමණයි. මොකද ඔබාමා ජනාධිපතිවරයා යටතේ ඇමරිකාව ප්‍රකාශයට පත් කරා ඉරාකයෙන් පාබල හමුදාව ඉවත් කරගන්නවයි කියලා. ඒ අනුව ඒ කටයුත්ත සිද්ධ වෙමින් තිබුණා. මේ වෙනකොට ඉතාමත්ම සුළු පිරිසක් තමයි ඇමරිකන් හමුදාව ඉරාකයේ රදවල තියෙන්නේ. ඉතින් ඩොනල්ඩ් ට්‍රම්ප් නම් ඇත්තටම මේ අනෙකුත් රටවල් වලට ගිහිලා යුද්ධ කිරීම සම්බන්ධයෙන් ඔහු ඇත්තටම දැඩි විවේචනයට ලක් කරා. මොකද අනුන්ගේ යුද්ධවලට ඇමරිකාවේ බදු ගෙවන්නන්ගේ සල්ලි වියදම් කිරීම ඔහු බොහොම දැඩි ලෙස විවේචනයට ලක් කරලා තිබුණා. නමුත් ඉරාකයේ සම්බන්ධයෙන් විශේෂම IS සංවිධානයේ පැත්තෙන් බලපුවාම IS සංවිධානයට කොයි ආකාරයෙන්ද ප්‍රතිචාර දක්වන්න ඕනේ කියන එක සම්බන්ධයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ තියෙන වෙනම මතයක්. ඔහු කියන්නේ IS සංවිධානය ඉතාමත්ම කෙටි කාලයකින් විනාශ කරන්නට ඕනේ කියලා. අපි දන්නවා ඡන්ද ව්‍යාපාරය ඇතුළතදී ඔහු ප්‍රකාශ කළා තමන්ගේ හමුදා නිලධාරීන්ට ඔහු නියෝග කරනවයි කියලා. IS සංවිධානය මාසයක් එමත්නම් කෙටි කාලයකින් ඉතාමත්ම කෙටි කාලයකින් විනාශ කිරීමේ වැඩපිළිවෙලක් යෝජනා කරන්නට කියලා. ඉතින් එහෙම වැඩපිළිවෙලක් යෝජනා කරපු බවක් අපිට දකින්නට නැහැ. නමුත් කොහොමද ඩොනල්ඩ් ට්‍රම්ප් ඉදිරියේදී මේ මැද පෙරදිග විශේෂම IS සංවිධානයෙන් කටයුතු කරන්න කියන එක, ඔහුගේ ප්‍රතිපත්තිය මොකක්ද කියන එක තවමත් ව්‍යාකූල තත්වයක තියෙන. නමුත් සමස්තයක් හැටියට IS සංවිධානය සහ මුලින්ම විනාශ කළ යුතුයි කියන පදනමේ තමයි ඩොනල්ඩ් ට්‍රම්ප් ඉන්නේ.
ඔබට මතක ඇති අපි මේ විශේෂාංගයනුත් බොහෝ වෙලාවට කතා බහ කළා පසුගිය කාලවකවානුවේදී. මධ්‍යතරණී මුහුද හරහා සටන් පවතින කලාපවල ප්‍රදේශවල සිටින ජනතාව යුරෝපයට ඇතුළු වීමට දරන්නා උත්සාහය, එහිදී සරණාගත පුද්ගලයින් මුහුදේදී මේ යාම, එවගේ මිනිස් ජාවාරම්කරුවන්ගේ ක්‍රියාකාරකම් පිළිබඳව දිගටම අපි කතා බහ කළා. දැන් මේ තත්ත්වය යම්කිසි ආකාරයකට සමනයකට පත්වලාදෝ කියලා අපිට ඇතැම් වෙලාවකට හිතනවාමල් මේ පිළිබඳව විශාල ශබ්දයක්, මේ පිළිබඳව විශාල කතා බහක් අපිට අහින්නේ නැතිකොට. නමුත් එහෙමම නැහැ. පසුගිය සතියේදී අපිට වාර්තා වුණා මධ්‍යධරණී මුහුදේ මේ වගේ අනතුරට ලක්වුණු පුද්ගලයන් 74 දෙනෙකුගේ සිරුරු ලිබියාවේ බටහිර වෙල්ලට ගහගෙන ඇවිල්ලා තිබුණා කියලා සැක කරනවා මොවුන් මේ යුරෝපයට ඇතුළු වීමට උත්සාහ දරපු සරණාගත පුද්ගලයන් කියලා. මේ ප්‍රවණතාවයේ තාම කිසිම අඩුවක් නැද්ද? මේක මේ ආකාරයෙන්ම සිදුවෙමින් පවතින තත්ත්වයක්ද?
ඔව් දිල්රුක්ෂි, ඇත්තටම වින්ටර් එක කාලේදී මේ විදිහට බෝට්ටු වලින් යුරෝපයට ඇතුළු වෙන සංඛ්‍යාවේ අඩුවක් මීට කලින් අවුරුදුවල වාර්තා වුණා. නමුත් මේ සැරේ ඒක ඒ විදිහටම අඩු වෙන බවක් අපිට දකින්න ලැබෙන්නේ නැහැ. මොකද අපි ගත්තොත් මේ අවුරුද්දේ ජනවාරි මාසේ අවුරුද්ද පටන් ගැනීම ඉඳලා පෙබරවාරි මැද වෙනකොට 10,000කට අධික පිරිසක් මේ වෙනකොට යුරෝපයට ඒ නීති විරෝධී ලෙස ඇතුල් වෙලා තියෙනවා. මධ්‍යදරණ මුහුද හරහා ඒ බෝට්ටු වලින් ගමන් කරලා ගිය වසරත් එක්ක සසඳනකොට ඇත්තට දෙගුණයක විතර වගේ වැඩිවීම. මේ කාලවකවානුවේම ගිය අවුරුද්දේ 6,000කට විතර ආසන්න පිරිසක් තමයි මේ විදිහට මුහුද හරහා යුරෝපයට ඇතුල් වුණේ. ඉතින් ඇත්තටම මේ සීත ඍතුව මේ කාලේදී මුහුදෙන් ගමන් කිරීම අවදානම් වුණත් වෙන්දට වඩා වැඩි පිරිසක් මේ විදිහට ගමන් කරනවා කියන එක තමයි අපිට පේනෙන්නට තියෙන්නේ. ඒ එක්කම ඉතාලි බලධාරීන් විසින් මේ අවුරුද්දේදී සෑහෙන පිරිසක් බේරගෙනත් තියෙනවා මේ විදිහට බෝට් වලින් ඇවිල්ලා අනතුරට පත්වෙන පුද්ගලයන්. ඒ සංඛ්‍යාවත් මීට කලින් අවුරුදු වලට වඩා සාපේක්ෂව ඉහළ ගිය බවක් තමයි දකින්නට තියෙන්නේ. මෙතන මේ 75ක මලසිරුරු තිබුණයි කිව්වට දිලුක්ෂි, ඒ ඇත්තටම මේ බෝට්ටුවේ ගමන් කරපු සංඛ්‍යාව 100කට වැඩි කියලා වාර්තා වෙලා තියෙනවා. මේකේ ඉතාමත්ම ඛේදජනක කාරණාව තමයි දැනට IOM International Organization of Migration කියන මේ එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුබද්ධ ආයතනයේ වාර්තා කරලා තියෙනවා, මිනිස් ජාවාරම්කරුවන් විසින් ඒ බෝට්ටුවේ එන්ජිම ගලවගෙන එමෙත එක හොරකම් කරගෙන මේ සරණාගතයන් මුහුදේ පාවෙන්නට ඉඩ ඇරියයි කියලා. ඉතින් ඒ නිසා තමයි මේ පුද්ගලයන් මේ විදිහට මේ මද දරන මුහුදේ මේ ඛේදජනක විදිහට මේ අනතුරට ඔවුන් භාජනය වුණේ.
විද්‍යාව පැත්තෙන් අලුත්ම කුතුහලය දනවන ප්‍රවෘතියක් අපිට ඊයේ වෙනකොට වාර්තා වුණා. ඒ තමයි මේ අපේ සෞරග්‍රහ මණ්ඩලයට ආසන්නව පිහිටින තවත් සෞරග්‍රහ මණ්ඩලයකින් පෘථිවියට සමාන ග්‍රහලෝක 7ක් හොයාගෙන තියෙනවා කියලා. මේක මේ බොහොම කුතුහලය දනවන ප්‍රවෘතියක් බවට වඩාත් පත්වන්නේ මේ ග්‍රහලෝක මේ පෘථිවියට සමානයි පැවසීම නිසා. අමල්, මේ සොයාගැනීමේ සුළුමුළු අපිට කොහොමද වාර්තා වන්නේ?
දිරුක්ෂි, මේක ඇත්තටම එංගලන්තයේ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ කරපු පරීක්ෂණයකින් නිරීක්ෂණයක ප්‍රතිඵලයක් හැටියට තමයි මේ බව අනාවරණය වෙන්නේ. ඔවුන් දැන් අවුරුදු 7ක් විතර කාලයක් තිස්සේ අලුත් සූර්ය මණ්ඩලයක් පිළිබඳ අවධානයෙන් කටයුතු කරලා තියෙනවා. ඔවුන්ට සොයා ගැනීමට හැකි වෙලා තියෙනවා මීට කලින් අවස්ථාවකදී අපේ පෘථුවියට සමාන තවත් ග්‍රහලෝක තියෙන මේ ට්‍රැපිස්ට් එක කියලා ඔවුන් හඳුන්වපු ඒ සූර්ය ග්‍රහ මණ්ඩලය, ඒ සූර්යා කේන්ද්‍ර කරගෙන ඔවුනට නිරීක්ෂණය කරන්නට පුළුවන් වුණයි කියලා පෘථුවිය ප්‍රමාණයට කිට්ටු තවත් ග්‍රහලෝක 7ක් මේ ට්‍රැපිස්ට් 1 කියන සූර්යා වටා භ්‍රමණය වෙනවයි කියලා. ඉතින් දැනට දැනගන්න තියෙන කරුණ අනුව මේ ග්‍රහලෝක 7න් 8/3ක ජීවය ඇතිවීමට අවශ්‍ය සාධක තියෙනට පුළුවන් කියලා. ඒ කියන්නේ සමුද්‍ර, ඒ වගේම ඔක්සිජන්, කාබන් ඩයොක්සයිඩ්, මීතේන් කියන මෙවැනි දේවල් ජීවයට අවශ්‍ය දේවල් මේ ග්‍රහලෝක 3 තිබීමේ ඉඩකඩ බොහොමයි කියන එක තමයි දැනට ඔවුන් නිරීක්ෂණය කරලා තියෙන්නේ. මේ පිළිබඳ තවත් පරීක්ෂණ කරන්නට ඇත්තටම මීට වඩා හොඳට මේව බලන්න පුළුවන් ටෙලස්කෝප් පාවිච්චි කරගෙන මේ පිළිබඳ තවත් තොරතුරු අනාවරණය කරගැනීමට ඔවුන් බලාපොරොත්තු වෙනවා. නමුත් මේකේ තියෙන අපි දුර බැලුවොත් පෘථුවියේ ඉඳලා අපේ ග්‍රහලෝකයේ ඉඳලා මේ සූර්යග්‍රහ මණ්ඩලයට තියෙන දුර බැලුවොත් ඒක ආලෝක වර්ෂ 39ක් කියලා දැනට වාර්තා වෙලා තියෙනවා. ඉතින් අද ලෝකයේ තියෙන වේගයෙන්ම ගමන් කරන්න පුළුවන් රොකට්ටුව පාවිච්චි කළත් පෘථුවියේ වේලාවෙන් අවුරුදු 107ක් වැය වෙයි කියලා කියනවා මේ සූර්යග්‍රහ මණ්ඩලයට කිට්ටු. ඉතින් ප්‍රායෝගික නෑ මේ කාරණාව මෙතනට ඒකට යෑමට. නමුත් දැනට තියෙන තොරතුරු අනුව මෙතෙක් කල් බලාපොරොත්තු වෙච්ච පෘථුවියට හා සමාන අනෙකුත් සෞරග්‍රහ මණ්ඩලයේ ජීවීන් තියෙන ග්‍රහලෝක තියෙනට පුළුවන් කියන ඒ මතය තවදුරටත් තහවුරු වීමක් තමයි මේකෙන් සිද්ධ වෙලා තියෙන්නේ.
හොඳයි මල්, අපි එහෙමනම් සූතිය පල කර සිටිනවා මෙවරත් ලෝකයේ තත්විත්‍ය අපිට සමීප කිරීම පිළිබඳව. බොහොම සූතිය, අපි ලබන සතියේ සිකුරාදා හමුවෙමු. ආයුබෝවන් අමල්.
ආයුබෝවන් දෘෂ්ටි.